ശ്രീ ജയശേഖര മെത്തുമ
പേര് കത്താനായ തുമനി വിശേഷം വരപ്രസാദ് ഉള്ളംഘനവീമ സംബന്ധവ മേ പാർലമെന്റ് മീൻ മന്ത്രിയോട് സഹ ഒബുതുമായ സിരുദനാവിനെ മേ പ്രശ്നം ഹാണി വിശേഷം ഗരു കത്താനായകുമനി ലങ്കാവേ വ്യവസ്ഥാദായകേ വിധായകേ സഹ അധികരണേ ബലതല അകർമ്മണ്യ കർമ്മീൻ ശ്രേഷ്ഠാധികരണ വിഷയം ദിയാതി നിയോഗ്യ ഹേതുവേൻ പാർലമെന്റ് മന്ത്രിയോരുങ്ങെ വരപ്രസാദ് ഉള്ളംഘനയുടെ അതാല കാരണേ ഗരു ജനാധിപത്യമാൻ വിഷയം അഭ്യാചനാധികരണേ സഭാപതി വിനിസുരു മന്ത്രു കരുണാത്മ മാത ശ്രേഷ്ഠാധികരണ വിനിസുരു ലെസ പത്കിരിമ സന്ധാ ആണ്ടുകം വ്യവസ്ഥാവേ ഹത്ത് ആവന പരിച്ഛേദ അടത്തേ ആണ്ടുകം വ്യവസ്ഥാ സഭാവേ നിർദ്ദേശില്ലാ സിറ്റിയത് എമ നിർദ്ദേശ ലബാ നൊദീമ ഹേതുവിൻ എമ വിനിസുരുതുമാകേ മൂലിക ഐതിഹാസികം കടവി അതിബാട്ട് ശ്രേഷ്ഠാധികരണ അങ്ക എസ് സി എഫ് ആർ തിസ്പഹ അലൈറാഖ് വിസ്സായ വിശ്വാത്തര യാന നടുവ പവറമിൻ സഹന അയത് സിറ്റിന് ലതി എമ നടുവ തഹവറു കിരീമെൻ പശുവ ശ്രേഷ്ഠാധികരണ വിഷയൻ അതുരു നിയോഗ്യാക് നിയുക്തരാതി അത്തര മേമ അതുരു നിയോഗ്യ അണുവ ശ്രേഷ്ഠാധികരണ അകവിനുസുരവരയാ ഹെര അനികുത് വിനുസുരാൻ വിശ്രാമയാമ ഹോ ദൂരേ ഹിസ്സീമ മത അതിവന കിസിതു പുറപ്പാടുവക് സന്ധാ വിനുസുരാൻ പത്കിരീമ തഹനം കരമിൻ ജനരാജയ ജനാധിപതിവരയാട സഹ ആണ്ടുക വ്യവസ്ഥാ സഭാവട്ട് നിയോഗ്യരാതി ബവ പ്രസിദ്ധ മാധ്യ പ്രചാരേക്കരണ ലാതി എമ നിയോഗ്യ ആണ്ടുക വ്യവസ്ഥാവേ പ്രതിപാദന സമ ഘടനാത്തര ബലതല ബെദീമി ന്യായമത സഹസായത്തി ആണ്ടുക വ്യവസ്ഥാവേ ബലതല അണുവ വ്യവസ്ഥാദായകെ സഹ വിധായകെ ബലതലവട്ട് അഭിയോഗ കിരീമത് സിതുകൊട്ടാത്ത് ആണ്ടുക വ്യവസ്ഥാ സഭാവ് പാസനാ നിയോജിതാംഗ്യം സമന്വിത്തെ വ്യവസ്ഥാദായകെ ഗരു കഥാനായകതുമാ ഗരു മന്ത്രിവരു വിധായകെ ഗരു അഗമത്തുമാ ഗരു കാബിനറ്റ് അമതിവരെ മഹാജനതാവ് സിവിൽ സമാജ നിയോജനീകരണ സാമാജിക തീതിന ഇഹത്ത നിയോജന അണുവ ശ്രീലങ്ക ജനരാജ്യ വിധായക പ്രധാനിയ സഹ പലം പുറവാസിയാവണ അതികരു ജനാധിപത്യമാ റട്ടേ ദേവന പുറവാസിയാവണ ഗരു അഗ്രാമാതിത്തുമാ റട്ടേ തെവന പുറവാസിയാവണ ഗരു കഥാനായകത്തുമാ റട്ടേ ഹത്തറവേണി പുറവാസിയാവണ ഗരു അഗവിനിസുരുത്തുമാ ആണ്ടുക്ക് വ്യവസ്ഥാവണു ഇട്ടുകളുത്തു വക്കീം ഇടുക്കിരിമിൻ ബലക്പായത്ത് വ്യവസ്ഥാദായക സഭാവെ സ്വാധീനത്തിന്റെ ബലപാന ഹോ അഭിയോഗക്കരണ നിയോഗ നികുത്കിരീമയുടെ ശ്രേഷ്ഠാധികരണയുടെ ബവ ബലയാക്നുമെത്തി ബവ പാർലമെന്റ് ഗരു കഥാനായകത്തുമല്ല മെന്മ ശ്രേഷ്ഠാധികരണേത് ദിഗിന്തികടമ തീന്തു കണ്ണാവക് ലബാദിയാത്ത് മേമ ശ്രേഷ്ഠാധികരണ നിയോഗ മകിൻ ശ്രേഷ്ഠാധികരണ അഗ്വനിസുരുത്തുമാൻകെ ബലേത് അഭിയോഗയുടെ അക്കരാത്ത് റട്ടേ യുക്തിയ പസലിമേ ക്രിയാവലിയുടെ സംബന്ധവ സഹ നടുപ്രമാദിയും വളക്കുവകനിയും സംബന്ധവും പ്രധാന വക്കീം ദരു ഗരു അഗവിനിസുരുത്തുമായിട്ട് അധികരണയുടെ അവശ്യ വിനിസുരാൻ പ്രമാണെ നുമതികമണിസ സിയ കടിയുതു കാര്യക്ഷമ ഇടുകിരിയും വളക്കൊലിമി സദാ എമ നിയോഗ്യ ബലപായത്ത് മേവണിയുടെ ശ്രേഷ്ഠാധികരണ അഭ്യർത്ഥു ദിക്കാക് പവത്തിമണിസ ശ്രേഷ്ഠാധികരണയെ തുള ഗൊടകസിയത്തി പന്താ സാരസ്യ തിസ്തികാക് പമണു നടുസംഖ്യാവ വിശദീമ ദിനം ദിനം പ്രമാദീൻ പവത്തിമുടെ മേവ നിയോഗ്യ ബലപായത്ത് ഇതിരേതി തവത്ത് അഭ്യർത്ഥി അത്യീമുടെ നിയമിതോപാതിന അത്ര മേമ നിയോഗ്യ ക്രിയാകാരിത്വ നിസാ എക്കാത്തകിൻ ഗരു അധികരണ അതൊരു ശ്രേഷ്ഠാധികരണയുടെ പാർലമെന്റിൻ പവറായത്തി അധികരണ ബലതല ക്രിയാത്മക കർമ്മീൻ യുക്തി ഇടുക്കിരിമേ ക്രിയാവലിയ ഇടുക്കിരിയുടെ നുഹക്കി അത്തി അത്തര പ്രമാദക്കിൻ തുറോ യുക്തി ഇടുക്കരകനിമ സദാ അധികരണയുടെ ജനതാവകെ ഐതിഹാസികം ഉള്ളംഘനിമക് സിധുവിയാത്ത് ആണ്ടുക്ക് വ്യവസ്ഥാവെ തുന്നണി വ്യവസ്ഥാവണുവ ജനതാ പരമാധിപത്യ ഹിമീയത്തെ ജനതാവട്ട് വന അത്തര ഹത്തറവണി വ്യവസ്ഥാവട്ട് അണുവ ബലതല ക്രിയാത്മക കളി ഉത്തേത് ജനതാവകെ സ്വാധിപത്യ ബലി ആരക്ഷാവണ ലെസേ ഏ സദാ നിയോഗ്യ പ്രതിഫലേന ശ്രേഷ്ഠാധികരണയുടെ വിനുസുരം പത്കിരിമ സന്ധാവു ജനാധിപതി ഗേ ഹാ വ്യവസ്ഥാദായകെ ബലയ എന്നാ മാണ്ഡുക്ക് വ്യവസ്ഥാവെ അങ്ക ഹത്ത് ആ വന പരിച്ഛേദ അത്തിട്ടുവീമ മെഗിതാം ബരബദല കാരണയാ ഗരു കത്താനായ തുമനി എവനി ബലയ ആണ്ടുക്ക് വ്യവസ്ഥാവണു കിസിയോട്ട് ഹോ ലബാദീനാത്ത് വിശേഷം അപ്പേ സഭാനായകുമാ ദന്നോ ആണ്ടുക്കും വ്യവസ്ഥാവെ കൊടസാ അവളങ്കുകരാൻ ക്രിയാകിരീമ നതരകരാൻ കാട്ടവത് ഐതിയാക്നേ ഇക ശ്രേഷ്ഠാധികരണേട്ടവത് കിസിമ അധികരണയുടെ ഐതിയാക്നേ കറു കൊത്താനായിരുന്നു മിക ബറബദല കാരണ എത്തുകൊണ്ട് ആണ്ടുക്ക് വ്യവസ്ഥാവെ അസൂദേവണി വ്യവസ്ഥാവാണു ആണ്ടുക്ക് വ്യവസ്ഥാവെ സംശോധന കിരീമിട്ട് പവാ ഇതാ അനമ്മ ക്രമ്യ ഖന്ദുന്ന തിബിയതി ഏതകി നിയോഗ മകിൻ ജനതാവകെ പരമാധിപത്യ ബലയ യാം പ്രമാണേകട്ടോ ഉല്ലംഘനം കരാതി ബെവിൻ ഏ ജനതാവകി ഹാ മാജൻ നിയോജിതാണ് പാർലമെന്റ്വേ സിയലുമ മന്ത്രിയോറുങ്ങി വരപ്രസാദ് പമണക്നുവ ഐതിഹാസികം ഉള്ളംഘടിമി ഒക്കാമ സദാൻ കരമി മേവനവിട്ട് അഭ്യാചനാധികരണേത് വിശദീമ സദാ നടുക്കര ഹാരദാസ് എക്കസിയ ഹത്തലി സെക്കാക് പാതിനാത്തര മേവനവിട്ട് അബാർത്തു പഹക് අභ්‍යාජනාධිකරණ උසාවිය තියෙන. මේක විශාල අර්බුදයක්. දැන් එතකොට මේකෙන් දිගින් දිගටම මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට අවුරුද්දක් කරන්නත් බෑ. අවසානයේ ඉතුරු වෙන්නේ කරු කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගමිනිචාරය විතරයි. ඈ සීජේ විතරයි අවසානයේ ඉතුරු වෙන්නේ. ඉතින් මේ මෙවැනි තීන්දුව තුළ තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තිබෙන්නේ. ඒ වගේම එම හේතුව නිසා දිගින් දිගටම නඩු ප්‍රමාදීවෙන් මෙන්නම දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණයේ සේවයේ නිරත වන මහාධිකරණ මිනිසුන්ට දැඩි අගතියක් සිදු වී තිබෙන අතර සමහර මිනිසුරුවන්ට අභ්‍යාජනාධිකරණයට උසස් වීම ලැබීමට සියලු සුදුසුකම් තිබෙදී උසස් වීම නොලබා විශ්‍රාම ගැනීමට සිදු වී ඇත. විශේෂයෙන් කරු කතානායකතුමා මේ අභ්‍යාජනාධිකරණයට එන්න දැන් මේ තනතුරු පහක් ඉඩ තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට එන්න තව තනතුරු දෙකක් ඉඩ තියෙනවා. දැන් මේ රටේ ඉන්න මහාධිකරණ මිනිස්කාරුන් බලාගෙන ඉන්නවා එයාගේ වයසත් බයිනවා සමහරවල්. ඒ ඇයට උඩට එන්න දෙන්නේ නැහැ. ඊළාට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න දෙන්නේ නැහැ. මේක මහා විශාල අවුලක් බවට පත් වෙලා තිබෙන මුළු අධිකරණ ශේෂ්ත්‍රයටම. ගරු වන්දුල කරුණාරත්න මිනිසුරුතුමාන්ට අසාධාරණයක් වූයේ යන කරුණ මත එතුමාට සහන ලබා ගැනීම සඳහා කිසිවක්ගේ විරෝධයක් නොමැති නමුත් එම කරුණට මුවා වී ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු අකර්මණ්‍ය කිරීමට හා ආණ්ඩුක ව්‍යවස්ථාවේ ඉහත කී පරිච්ඡේදය අත්විටුවීමට සඳහා නියෝග නිකුත් කිරීමේ බලයක් පවතින බවට අපට කිසිසේත් පිළිගත නොහැක. ඒ සඳහන් කරුණු සලකා බලා සුසු නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් ඔබතුමාගෙන් ඉල්ලනවා පත් කරලා දෙන්න කියලා. මොකද හේතුව මේ සම්බන්ධව අපි කතා කරන්න අවශ්‍යයි කරු කතානායකතුමා. මේ වගේම මට තව විනාඩි කීපයක් දෙන්න. මොකද අද මේ රටේ මේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මිනිස්කාරතුම, ඒ වගේම කොළඹ දිසා අධිකරණයේ අංක 1 දරණ මිනිස්කාරතුමා, කොළඹ සිවිල් අභියෝජනාධිකරණ මහාධිකරණයේ මිනිස්කාරතුමා, ඇපැල් උසාවියේ සභාපතිතුමා, මේ අය කරු කතානායකතුමා හැම විටම දේශපාලන වශයෙන් මෙයාට විශාල බලපෑම එල්ල වෙනවා. මොකද හේතුව මේ අය තමයි මේ රටේ තියෙන විවිධ දේශපාලන පක්ෂෝ ප්‍රශ්න ආපුවාම මූණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් අත්ත වශයෙන් ගරු කතානායකතුමා මොකක් හරි වැඩපිළිලක් මම මෙතන අපේ විජේසේන රාජපක්ෂ මැතිතුමා ඉන්න නිසා මම කියන්නේ කරුණාකරලා වැඩපිළිලක් හදන්න. මොකද මේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණේ මම ඔබතුමාට තව සභාගත කරනවා ගණනාවක් ලිපි මල් ළඟ තියෙනවා. මම විශේෂයෙන්ම මේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණේ සිද්ධ වෙමින් තිබෙන කාරණේ කරුක ඇමතුමා, විශේෂයෙන්ම ගංජා මිලිග්‍රෑම් 780ක් ළඟ තබා ගැනීම, 2024/4/22 රුපියල් 1000ක් දඩ නියම කරනවා, නොගෙවනවා, හවස වෙනකොට යාව ගෙදර අරනවා. ආ මේ වගේ උදාහරණ නියෝග කරලා තියෙනවා. මේ වගේ සිද්ධි 14ක් කරුක අධානායකතුමා මල් ළඟ තියෙනවා. මම මේ ලිපිය මේක ඉතාම බරපතල කාරණයක්. ඒ වගේම හෙරොයින් සන්තකයේ තබා ගැනීම, නඩු අංකයේ 30/77 ඇලිරක් 24 2024/4/22 වෙන දින රුපියල් 100ක් රුපියල් 1000ක් බැගින් දඩ නියම කරයි, නොගෙවයි නම් එදිනම පැය 14ක කඳවා තබාගෙන පසුව මුදාහරින ලෙස නියෝග කර ඇත. ඒ කියන්නේ මේ ගංජා නඩු 14ක් උදේ රුපියල් 1000ක් දඩ ගහනවා, තියාගෙන ඉන්නවා, දඩ ගෙවන්න බැරි හින්දා යාව නිදහස් කරනවා. හෙරොයින් නඩු රුපියල් 1000ක් දඩ ගහනවා, මුදල් ගෙවන්න බෑ, හවසට මුදාහරින නියෝග කරනවා. මෙහෙම බලයක් කවුද දුන්නේ? ඉතින් මේ වගේ තත්ත්වයන් තමයි මේ අද රට තුලම ඇතිලා තියෙන්නේ කරු කතානායකතුමනි. ඒ නිසා විශේෂයෙන්ම මේවට දැන් මේ විතරක් නෙමෙයි කරු කතානායකතුමා. සමහර උසාවියවල සමහර දැන් අපි විශේෂයෙන් මේ රටේ ඉන්න අග්‍රවිසකාරතුමා ඇතුළු විසකරුවන්ට අපි විශාල ගෞරවයක් තියෙනවා. අපි ඔවුන්ට හිසනම ආචාර කරන්නේ අපි ඔවුන්ගේ තිබෙන ඒ ගෞරවය ආරක්ෂා වෙලා තිබෙන නිසා. ඒ නිසා නීතිඥයෝ විදිහට අපි පුදුම ගරුත්වයක් තියෙනවා කරු කතානායකතුමා. අපි කවදක්වත් ගිහිල්ලා උන්ට කිසි වෙලාවක සාමාන්‍ය අපි තඳුරන නීතිඥවරු හිට විදියට හිටපාවි නිසකාරු විදියට ඉන්නෝ අපි සර් කියලා කතා කරන්නේ. ඇයි ඒ? අපේ සමහර බැච්මේට්ස්ලා ඉන්නෝ. නමුත් අපි කතා කරන්නේ නැහැ. මොකද හේතුව අපි ඔවුන්ට විශාල ගරුත්වයක් දක්වනවා. මම දන්නවා සමහර ගරු නිසකාරතුමාල ගරු කතානායකතුමනි සමහර පාටිස් වලට ඇවිල්ලා ඒ අය අඩුමතරමේ දේශපාලඥයෝගාවට එන්නෙත් නැහැ. කතා කරන්නෙත් නැහැ. ඩ්‍රින්ක්යක්වත් ගන්නෙ නැහැ. මොකද අර එන්න කියපු නිසා ඇවිල්ලා ඉඳගෙන ඉඳලා ඒගොල්ලෝ යනවා යන්න. ඒ තරම් ගෞරවයක් තියෙන අය ඉන්නවා මේ රටේ. අපි ඒකත් කියන්න ඕන අනිවාර්ය. ඒ වගේම මතක තියාගන්න ඕන කාරණේ තමයි සමහර මිනිස්කාරරු තමන්ගේ ගමේ බලපිටියේ නම් පුද්ගලයා, ඇමති බලපිටියේ නම් නීතිඥයා, බලපිටියේ නම් බලපිටියක් කෙනාට අවශ්‍ය කරන තීන්දුව දෙනවා. මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට යන්නේ මොකද්ද? තමන්ට අදාළ වෙන උත්පත්ති ලැබපු ජාතකය අනුව තමයි අවසානයේ තීන්දුව ලැබෙලා තියෙන්නේ. මේ වගේ දේවල් අති විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් ගරු කතානායකතුමනි, මේක මම කියන කාරණයක් නෙවෙයි. මම දැන් මාස 8මාරක් මට දේශපාලනයක් කරන්න පක්ෂයක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මාස 3කට කලින් අපි ඉල්ලුවා අපිට වෙලාවක් දෙන්න කියලා අපේ නඩුව කතා කරන්න. මාස 3මාරක් මගේ නඩුව කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. කවුද මේකට වක් කියන්නේ? දේශපාලනිකව මම 114,000 චන්දරම් අපු මිනිහෙක්. අද මට ඇත්තටම නිර්වම් මොකද්ද? අපිට යන්න තියෙන අධිකරණේ තියෙන්නේ අපේ අධිකරණේ වෙත අපිට යන්න තියෙන්නේ. මේ වගේ විතරක් නෙමෙයි ගරු කතානායකතුමෝ, ඔබතුමා දන්නවා මේ රටේ මේ දේශපාලඥයෙක් ගොඩනගනවා කියන්නේ මේ 225 බයින එක නෙමෙයි මම මේ කතා කරන්නේ. 225 යම් යම් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ඉඳ අපි මේ මුළු 225ම බැනුම් ගන්න කරු සමානායකතුමා. මේ කීප දෙනෙක් කරන වැඩේට. හැබැයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා දේශපාලන චරිත අවුරුදු ගණනාවක් අමාරුවෙන් ගොඩනැගිච්ච චරිත. ඒ මිනිස්සු සතපහ කොරන් කරන්නේ නැතුව අම්මගේ තාත්තගේ බෞල් බලේ හින්දා නෙමෙයි දේශපාලනට ඇවිල්ලා තියෙන්නේ. මෙතෙන්ට එන්න විශාල කැපවීමක් කරලා තියෙනවා. එහෙම ගොඩනගපු ජීවිත චරිත මේ රටේ තියෙන අතිවිශාල ප්‍රමාණයක්. මේ සමහර දුන්න අධිකරණ තීන්දුව නිසා, උදාහරණයක් මම කියන්නම්, 1992 දුන්න තීන්දුවක් නිසා එක්සත් ජාතික පක්ෂයේ දෙකට කැඩුනා. ඔබතුමා දන්නවා ලලිත් අතුලම්මුදලි ගාමිසානක මැතිතුමාලා ගිහිල්ලා ඔවුන්ව පක්ෂේ නෙරඹුවා. මොකද උනේ? අවසානයේ ඔවුන් ගිහිල්ලා හැදුවා වෙනම රාජ්‍යාලය කියලා පක්ෂයක්. ඒ පක්ෂය හදලා ඔවුන් දේශපාලනය කෙරුවා. අවසානයේ මොකද උනේ? පළවෙනියෙන් අපේ ලලිත් අතුලම්මුදලි මැතිතුමාව ඝාතනය කරා. ඊට පස්සේ සති දෙකක් ගියෙන් පස්සේ ආර් ප්‍රේමදාස මැතිතුමා ඝාතනය කරා. ඊට පස්සේ ටික දවසක් යනකොට ගාමිසානායක මැතිතුමා ඇතුළු වින්සන් පෙරේරා මැතිතුමාලා ඊළඟ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර අපේ ගමේ අපේ මාවතගම ඉතාම දැවැන්ත ශක්තියක් කියලා නායක එතුමාව ඝාතනය කරා. ඒ විතරක් නෙමෙයි ඔසි අපේ ගුණසේකර වගේ හොඳ කතිකයෝ මේ සියලු දෙනාම ඝාතනය වුණා. මේ නැති වෙන්නේ ගරු කතානායකතුමනි, එක උසාවියකින් දුන්න තීන්දුවක ප්‍රතිඵලය තමයි මුළු රටේම තිබිච්ච දැවැන්තම දේශපාලන පක්ෂය අද බිමට සමතලා වෙලා තියෙන්නේ. දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අත්වලා තියෙන එක. අද වෙනකොට 14ක් තහනම් නියෝග කර කතානායකතුමනි. මම දන්නේ මේ ඔක්කොම තහනම් නියෝග ගන්න යන්නේ එකම නීතිඥයෙක්. මේ නඩුවටත් දැන් එකම නීතිඥයෙක්. නම දන්නවා ජනාධිපති නීතිඥයෙක්. දැන් මේ අය මොකද නෑ මේ අය මොකද කරු කතානායකතුමා? මට මොකද මම මට ඒක කියන්න බෑ, ඒ නිසා මම කතා කරන්නේ නෑ. නමුත් මම කියන්නේ මේ අය අද සමහර තැන්වල සිද්ධ වෙන කාරණා ගරු කතානායකතුමා හිරිකිතයි. මොකද දන්නවද? මම ඔබතුමාට කියන්න, මේ ළඟදී තිබුණා ලෝ කොන්ෆරන්ස් එක ලංකාවේ. ලෝ කොන්ෆරන්ස් එකට කලින් හිටිය අපේ සාලිය පිරිස් මැතිතුමා සභාපති නීති සංගම. මේක තියන්න හදනකොට එතුමා කිව්වා රයින් ලික්කමසික මැතිතුමාව ගේන්න එපා, මොකද එතුමාට විරුද්ධව නඩු තියෙනවා කියලා උසාවියේ. ඒ නිසා මොකද වුනේ? එතුමා ඒක තියන්න නැතුව එතුමා ඉවත් වෙලා ගියා, ලෝ කොන්ෆරන්ස් එකත් නැතුව ගියා. හැබැයි ඊට පස්සේ කෞශල නවරත්න මැතිතුමාගේ අරදී නැවත මේක තිබ්බා. මොකද වුනේ? නුවරඑළියේ තිබ්බා. දවස් දෙකක් මේ රටේ නීතිඥ විශාල ප්‍රමාණයක් ගියා, අධිකරණ සේවයේ විනිශ්චයකරු විශාල ප්‍රමාණයක් එතෙන්ට ගියා. මේ ගියේ නඩුව අහමින් Tamanට විරුද්ධව නඩුවක් තියෙන ජනාධිපතිතුමා වුණත් එතුමාට අපේ ගරුත්වය තියෙන එක වෙනම කාරණයක්. හැබැයි ඔහුගේ නඩුව අහන විනිශ්චයකරවරුන් එක්ක ඔහු ගිහිල්ලා ඉන්නවා. ඊට පස්සේ ඒ දවස් දෙකේ මල් ළඟ තොරතුරු තියෙනවා. දවස ගානේ ගිහිල්ලා රාත්‍රියේ දවල්ට එතුමා හම්බෙලා කතා බහ කරන්න අවස්ථාව ලැබලා දීලා ඒ සම්බන්ධතාවය හදලා මේ නීතිඥවරු කරන වැඩ. ඒ නිසා මේ රටේ මේ ක්‍රියාදාමයේ තවදුරටත් ගියොත් ගරු කතානායකතුමනි, අද ඔබතුමාට මම ගෞරවයෙන් කියන්නම්, අද නඩුව දාන්න කලින් නීතිඥවරු අහන්න පුරුදු වෙලා තියෙනවා ගරු සභානායකතුමා, කවුද ඉන්න ජජ් කියලා. උසාවියේ කවුද මේ උසාවියට දැම්මොත් මේක අපිට කරගන්න පුළුවන්ද? මේ උසාවියට දැම්මොත් අපිට කරගන්න බැරිද? කවුද මේකේ ඉන්න ජජ්? මෙයා අපේ කොහෙද ගම බලපිටියේද නැත්තම් වෙන කොහේරිද? හරි, මෙන්න මෙතෙන්ට මේ විනිශ්චයකරුවරුන් සමහර අය පත් වෙලා තියෙනවා. මේ සියලු දෙනාට කරන අපහාසයක් නෙමෙයි. මම බොහොම ගරු කරන විනිශ්චයකරුවෝ ඉන්න මේ 3-4 දෙනෙක් නිසා මුළු සමස්ත අධිකරණ ශේෂ්ත්‍රය මේ දෙයියන්ගේ අඩවිය කියලා අපි කියන්නේ. අධිකරණය කියන්නේ දෙයියන්ගේ අඩවිය. ඒකේ ප්‍රේතයන්ට පිණුම් ගන්න බෑ ගරු කතානායකතුමනි. ඒ නිසා මේක සුද්ධ කරන්න කියලා අපි අග්‍රවිනිශ්චයකරුවතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ. මේකට තියෙනවා අධිකරණ සේවා කොමිෂන් සභාව. අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් එහෙම මේ ප්‍රශ්න දෙද්දී අයින් කරපු එක විනිශ්චයකාරයෙක් නම මට කියන්න පව් කාලේ. එහෙම සිද්ධ වුණේ නැහැ. දැන් ගරු කතානායකතුමා, සාමාන්‍යයෙන් අපි ඉන්ටර්ම් ඉන්ජන්ක්ෂන් එකක් දෙනවනම් ඒක දෙන්න අපි කරුණු ගන්නවක් අපි සාමාන්‍යයෙන් බලනවා. පළවෙනි එක තමයි අපි කෙලින් බලන ෆ්‍රේම් ෆේස් කේස් එකක් තියෙනවද කියලා. ඊළඟට අපි බලනවා පාසු බැලන්ස් ඔෆ් කන්වීනියන්ස්. එතකොට ඊළඟට අපි බලනවා කන්ඩක්ට් ඔෆ් ද බාඩීස්. ඊළඟට අපි බලනවා මේක ප්‍රමාදයක් නැතුව එන්න ඕනේ කියලා. දැන් මෛත්‍රී පාලසේන මහත්තයාට තීන්දුවක් දෙනවා අවුරුදු 5කට පස්සේ. මේ අවුරුදු 5ෙම මේ ප්‍රමිල්ලිකරුවා එතුමත් එක කෑම කාලා බීලා මැමතිකම් අරගෙන ඔක්කොම කරලා ඉවර වෙලා අවුරුදු 5කට පස්සේ එතුමට දෙනවා තීන්දුවක්. ඔයා දැන් සුසු නෑ මේ අවුරුදු 5කට පස්සේ. මේ අධිකරණය කියනවා ඉතාම ඉක්මනින් යුක්තිය හොයාගෙන එන්න, වහාම එන්න. කාලේ පසු වෙනවා නම් අමාරුවේ කරන්න කියලා. හැබැයි මේක තමයි අද සිද්ධ වෙමින් තියෙන්නේ. ඒ නිසා මම වැඩි කතා කරන්නේ මට මෙහෙ ඇති කියලා මම හිතනවා. මේක ඉතාම භයානක තැනකට මේක වැටලා තියෙනවා. විශේෂයෙන් මම අද ගත්ත කාරණේ තමයි ගරු කතානායකතුමනි, මේ ව්‍යවස්ථාදායක සභාව ඔබතුමා නායකත්ව දෙන ඒක කාටවත් සීමා කරන්න බෑ. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 පරිච්ඡේදයම සම්පූර්ණයෙන් මේ නඩු තීන්දුවින්ද සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඔබතුමාට බෑ ඔබතුමාගේ ව්‍යවස්ථාදායක සභාවෙන් දැන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරරු පත් කරන්න. එක එක විනිශ්චයකාරරු අයින් වෙලා යනකොට අවසානයේ අගවිනිසුරු විතරක් ඉතුරු වෙනවා. මොකද මේ රට වෙන්නේ? මේ රටේ යුක්තිය පසලීමට මොකද වෙන්නේ? මම කියන්න කැමතියි ඒ නිසා කරුණා කළා. අග්‍රවිනිශ්චකාරතුමාගෙන් මම ඉල්ලන්න කැමතියි මේ පිළිබඳව නිවැරදි තීන්දුවක් ගන්න. ඔබතුමාගෙන් මම ඉල්ලනවා, ඔබතුමා තමයි මේ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ගය තියෙන්නේ. කරුණා කරලා කාර්ක සභාවක් විශේෂ කාර්ක සභාවක් පත් කරන්න අපි මේ සම්බන්ධව තීන්දුවක් ගමු. මොකද මේක මේ විදිහට ගියොත් ගරු කතානායකතුමා මේ පාර්ලිමේන්තුවයි ව්‍යවස්ථාදායකයයි විධායකයයි අධිකරණයයි තුනම ඉවරන දනකට මේ රට පත් වෙන නිසා මම ඔබතුමාගෙන් ඒ කාරණේ ඉල්ලීම විශේෂයෙන් අපේ අධිකරණ අමාත්‍යතුමා මෙතන ඉන්නවා. මම අහන්න කැමතියි ඔබතුමාගෙන් ඔබතුමාලා මොනවද මේ ක්‍රියාදාමයේ සම්බන්ධව කරලා තියෙන්නේ? මොකද හේතුව මේ විනිශ්චයකාරරු ඉන්න ගරු අමාත්‍යතුමා මම කියන්න එකම නඩුවේ පැමිණිල්ල අනිත් පැත්තේ විත්තිය ඔබතුමා දන්නව පෙනී හිටින්න බෑ. පැමිණිල්ලට පෙනී හිටිනවා, විත්තියට පෙනී හිටිනවා. කොහොමද එමු කරන්නේ? මං අහන්න කැමතියි ඔබතුමාගේ මොකද්ද මේ සම්බන්ධ ඔබතුමාලා අරගෙන තියෙන පියවර සහ ගන්නා දෙන පියවර කියලා. මොකද මේක මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න තවදුරටත් ඉඩ තියන්න බැහැ කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ඔව්, ස්තුතියි ගරු එමුතුමා. ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, අධිකරණය කියන්නේ බොම පාරිශුද්ධ දෙවලක්. අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදය රැකිලා තිබෙන්නේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණය කියන කොළුණු තුන මත පවතින රන්දෙවලට තමයි අපි මේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. ඒකෙදි අපිට අනන්‍ය වූ සුවිශේෂ වගකීම් පැවරලා තියෙනවා ව්‍යවස්ථාදායකයේ ස්වාධීනයි. ව්‍යවස්ථාදායක කටයුතු සම්බන්ධව අධිකරණය ස්වාධීනයි, අධිකරණ කටයුතු සම්බන්ධව එකකට එකක් යටත් නැහැ. ඔබතුමා දන්නවා ප්‍රසිද්ධ කියමනක් තියෙන්නේ While the heaven falls, let the justice be done. දිව්‍ය ලෝකේ පොළොවට කඩාවැටෙද්දී උනත් යුක්තිය ඉෂ්ට කරන්න ඕන. ඒක තමයි විනිසුරවරුන්ට පැවරලා තියෙන වගකීම. මිනිස්සු අධිකරණයට යන්නේ පන්සලට, දේවාලයට, කෝවිලට ගිහිල්ලා කරන්න තියෙන හැම දෙයක්ම කරලා ඒ තමන්ගේ ඔළුවේ තියෙන ගින්දර නිවෙන්නේ නැති නිසා, ප්‍රශ්නයක් විසඳිලා නැති නිසා තමයි අධිකරණයට යන්නේ යුක්තිය බලාගෙන. එනිසා අධිකරණයට යන හැම කෙනෙක්ගේ හැම නඩුවක්ම වැදගත්. රුපියල් 5000ක් වටිනාකම තියෙන නඩුවක් ඒ මිනිස්සගේ එකම වත්තම ඒක ඒ මිනිස්සට වැදගත්. ඒ වගේ කෝටි ගාණක් වටිනා නඩුවක් ගෙනිච්චත් ඒකත් ඒ මිනිස්සට වැදගත්. නිසා විනිසුරවරුන්ට තියෙන්නේ තමන්ගේ යුක්තිය ඉෂ්ට කරන්න. දැන් ගරු දයසිරි ජයසේකර මැතිතුමා මතු කරපු කාරණය දැන් තහනම් නියෝගයක් දීලා තියෙනවා. ඔබතුමා ඇතුළු ගස්ථාදායක සභාවට විරුද්ධව රටේ ඇතිකරු ජනාධිපතිතුමාට විරුද්ධව උසාවියේ නැවත තීන්දුව නියෝගයක් දෙනකන් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් නම් පත් කරන්න තහනම්. මේක යන්න පුළුවන්. එතුමා කිව්ව එක හරි. මෙහෙම දිගින් දිකට ගිහිල්ලා සියලු විනිසුරුවරුන් ඉවර වෙලා අගවිනිසුරුවරයා විතරක් ඉතුරු වෙනකන් යනවා. හැබැයි අගවිනිසුරුවරයාට තනියෙන් නඩු අහන්න බෑ. අඩු ගානේ 3 දෙනෙක් ඕන. එතකොට විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 2කට බැස්සට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය වහලා දානවා. ඔබට මේ නියෝගය දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. දැන් ගරු කතානායකතුමනි මේකට හේතුව මොකද්ද? ඔබතුමාගේ සභාපතිත්වයෙන් යුත් විවස්ථාදායක සභාව ගරු බන්දුල කරුණාරත්න අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරුගේ උසස් වීමට අනුමැතිය දුන්නේ නැහැ. ඒක නිසා ඔබතුමාලගෙන් පලි ගන්න ඕනේ. ඔබතුමා ඇතුළු මේ කේතුමා කෝවාගේ මෙතන ඉන්න විවස්ථාදායකය විවස්ථාදායකී ප්‍රධානී ඔබතුමා විධායකේ ප්‍රධානී ඉන්නවා ගරු ජනාධිපතිතුමා එතුමාට අතිරුද්ධව දුන්නා. රටේ තුන්වෙනි පුරවැසියා ගරු අග්‍රාමාත්‍යතුමා එතුමාට විරුද්ධව දුන්නා. හතරවෙනි පුරවැසියා අගවිසිරුතුමා එතුමාට විරුද්ධවත් මේ තීන්දුව තියෙනවා. හතර දෙනාටම විරුද්ධව තීන්දුව තියෙනවා. සමස්ත විධායකය සහ විවස්ථාදායකය බැඳ තබලා තියෙනවා අතුරු නියෝගයකින්. එතකොට එතුමාට අසාධාරණයක් වුණා නම් එතුමාගේ මූලික අයිතිවාසිකම් වලට සාධාරණයක් විය යුතුයි. හැබැයි එතුමාගේ ප්‍රශ්නය දාලා මුළු රටේ සමත් අධිකරණ පද්ධතිය අකර්මණ්‍ය කරන්න බලයක් මේ ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් නම් දීලා නැහැ ගරු කතානායකතුමා. මේ ජනරජ ආණ්ඩුක්‍රම විවස්ථාවේ එහෙම නැහැ කොයිවත් දීලා. එතකොට මේක මගින් එතුමාක වගේ 40 අපේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ 41 අයන්නෙන් පටන් ගන්න 7 අයන්න පරිච්ඡේදය සම්පූර්ණයෙන් සස්පෙන් කරලා තියෙනවා. අත්හිටුවලා තියෙනවා. මේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ කියනවා මේ ආණ්ඩුක්‍රම විවස්ථාව සම්බන්ධ සංශෝධනයක්වත් පාර්ලිමේන්තුවට ගේන්න බෑ. 82 ඒක ගේනවා වුණත් ඒක ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනයක් කියලා විශේෂයෙන් සඳහන් කරලා අවශ්‍ය 3-2 බලය අරගෙන අවශ්‍ය නම් ජනමත විචාරණ තියලා තමයි ඒක කරන්න පුළුවන් කියලා. එතකොට ආණ්ඩුක්‍රම විවස්ථාවේ එක අකුරක් එක වගන්තියක් අත්හිටවන්න අඩුගානේ පාර්ලිමේන්තුවට පනතකින් බෑ. මේ පාර්ලිමේන්තුවට පනතකින් කරන්න බෑ ඒක. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ චැප්ටර් එකම දැන් සස්පෙන්ඩ් කරලා තියෙන්නේ. ආණ්ඩුක්‍රම විවස්ථාවේ 7 යන්න පරිච්ඡේදය අත්හිටෙව්වා. සම්පූර්ණ අකර්මණ්‍ය කරා. මේ වගේ අවස්ථාව ලෝක ඉතිහාසෙ මීට පෙර එක අවස්ථාවක් මම දැකලා තියෙන්නේ දේශපාලන ඉතිහාසෙ. ඒක තමයි ඇඩොල්ෆ් හිට්ලර් වේමර්ස් කොන්ස්ටිටියුෂන් එකේ ජර්මනියේ තිබුණ වේමර්ස් කොන්ස්ටිටියුෂන් එකේ සිවිල් රයිට්ස් චැප්ටර් එක අත්හිටෙව්වා. එතනින් තමයි දෙවෙනි ලෝක යුද්ධය පටන් ගත්තේ. ඒක අත්හිටවලා තමයි මේක ආරම්භයේ ලෝක යුද්ධයේ ආරම්භය ඇති වුණේ එතනින්. එතකොට මේක දෙවෙනි වෙන්නේ ඒකට විතරයි. එතකොට මේ නියෝගය මේ ආණ්ඩුක්‍රම විවස්ථාවට තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන බලයක් නෙවෙයි. එතකොට එතුමා ගෝම එක නීතිඥවරයෙක් තමයි ඔය කියපු සෙට් එකම හැම එකේම ගිහිල්ලා පෙනී හිටින්නේ. මම දැන් කවුද එතුමා කියන්නේ කියන්නම් බෑ නීතිඥ. ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපනේ මේක සහ තහවුරු කරේ. මේ කියන්නේ ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාප ගැන. පයිසර් මුස්තාප කියන්නේ දරු කතානායකතුමනි අපේ රටේ ඉන්න සුවිශේෂ වරප්‍රසාදලත් නීතිඥවරේ. ඔහු විතරයි ලෝක ඉතිහාසයට එකතු වෙලා තියෙන්නේ ඇමතිකම් දරමින් නැත්තම් නියෝජ්‍ය ඇමතිකම් දරමින් විධායකයේ කොටසක් විදියට අධිකරණයට ගිහිල්ලා නඩු වලට පෙනී හිටින්න බලය ලැබපු ලෝක එකම පුජ්‍යලයා. පට්ටපොරක් තමයි. ඔබතුමාගේ වාරේ. ඊළඟට ඒ නීතිච මහත්තය තමයි මේකේ ගිහිල්ලා පෙනී හිටියේ. එතකොට මේ නීතිච මහත්තය එළියට ඇවිල්ලා කියනවා මම ඉල්ලුවෙත් නැහැ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමාලා මෙහෙම නියෝගයක් දුන්නා කියලා. දැන් මෙතන අපිටත් තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. නීතිච මහත්තය කියන මං ඉල්ලුවේ නැති ඒවත් එක්ක මට දුන්නලු තහනම් නියෝග. එතකොට මේ නීතිච මහත්තය තමයි මේ ඉතිහාසයක් තියෙනවනේ ගරු කතානායකතුමනේ. මේ සුසිල් ප්‍රේමජාන්ත ගරු සභානායකතුමා ශ්‍රී ලංකා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති වෙලා ඉන්නකොට මෙතුමාගේ තනතුර තහනම් කරුවා ගිහිල්ලා චේම්බර් එක ඇතුලේ කතා කරලා. එයා වැඩි නඩු කතා කරන්නේ චේම්බර් ඇතුලේ එළිය කතා කරන අඩුයි. කලාතුරකින් තමයි මැතිවරණට දවස් 4කට කලින් මෙතුමාගේ තනතුර තහනම් කරා. එදාම ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ගරු අනුරයාපා ලේකම් ගරුවා අනුරපිය දර්ශනය අප මැතිතුමාගේ ලේකම්කම නැති කරා. ඒ තරම් බලවත්. දැන් මේ එතුමා කිව්වා නඩු ගණනාවක් ඇත්ත. ඔය මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත් පෙනී හිටිනවා, එයාට විරුද්ධව පෙනී හිටිනවා. නඩු ගණනාවක් තියෙනවා. ලංකාවේ මං කිව්වේ එකනේ ඒක කරන්න පුළුවන් එයාට විතරයි. එහෙනම් කාටවත් ඒක කරන්න බෑ. ඒ නිසා මෙතන ලොකු ගැටලුවක් තියෙනවා මේ ගරු කතානායකතුමනි. අනිත් එක එතුමා ඉන්න නඩු වල ඔක්කොම අලුත් කඩේ නීතිඥවරු දන්නවා හෙට දෙන තීන්දුව මොකද්ද කියලා. අපි ළඟ තියෙනවා රෙකෝඩ් කරගත්ත ඒවත්. එතුමා ඔහුගේ නඩුවල සේවාදායකයා කියනවා අපි අහවලාට කතා කරලා එයා පෙනී හිටිනවා හෙට මෙන්න මේ තීන්දුව එනවා කියලා. එහෙමත් තියෙනවා. මේක මේ අධිකරණය පිළිබඳව බරපතල ගැටලුවක්. දැන් එක අධිකරණයකින් මේක හරි කියලා තීන්දුවක් දීලා තහනමක් දුන්නම අනිත් අධිකරණයෙන් දෙනවා මේක වැරදි කියලා. මිනිස්සු පිළිගන්නේ මොකද්ද? එතකොට කොළඹ දිසා අධිකරණය ගැන ඔබතුමා කිව්වා එක නඩුවක දෙනවා අධිකරණ බලය නැහැ පැමිණිල්ල ගෙනියන්න බෑ. එහෙනම් විසිකරන්න එපැයි. ඒකනේ නීතිය රටේ. මමත් අවුරුදු 40ක් ඔය තර්ක කරලා තියෙනවානේ. ඔය හුඟක් නිසිඳු වලට මම උගන්වලා තියෙනවානේ. එතකොට ඒ නඩුව අධිකරණ බලය නැත්තම් ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. කියනවා මේක මේ ෆයිස මුස්තාපා මහත්ය මැදිහත් වෙච්ච නිසා මේක හෙට සංශෝධනය කරලා ගේන්නකො එතකොට මම බලන්න. සංශෝධනයක් ගෙනාව නම් ඒකට විරෝධතා දාන්න දෙන්න ඕනේ. ඒකට විමර්ශනයක් කරන්න ඕන, නියෝගයක් දෙන්න ඕන. ඒ මොකුත් නැහැ. පැමිණිල්ල නීතිඥයයි ඉල්ලනකොට මට මේක තහවුරු කරන්න ඕන වාරණ නියෝගේ. නෑ තහවුරු ඕනේ නෑ. මං දෙන්න නියෝගේ කියලා දෙනවා. එහෙම තමයි නියෝගේ දෙන්නේ. ඊට පස්සේ ගියේ සතියේ. තහනම ඉවත් වෙනවා, අහෝසි වෙනවා. එන්නේ නෑ පැමිණිල්ල. විත්තියට හොරා ගිහිල්ලා අධිකරණයේ කියලා නැවත මතක් කරලා කැඳවල ඉවරලා දෙනවා තනියම ඒක පාක්ෂික ආපහු නියෝගයක් දෙනවා. අහෝසි වෙච්ච එක ආපහු නිකුත් කරනවා. ඒක අධිකරණයක්. මුදල මේ අධිකරණ පද්ධතිය ගැන මිනිසුන්ට බරපතල ගැටලුවක් තියෙනවා. කොළඹ දිසා අධිකරණේ ප්‍රධාන දිසා විනිසුරුවදී විදියට එන්නේ බොහොම ජ්‍යෙෂ්ඨ නීතිඥවරේ. ඉතාමත්ම වැදගත් ගැඹීරතාවයක් තිබුණ විනිසුරුවරුන් තමයි දිගටම හිටියේ. කවුරුත් කවදාවත් ඇඟිල්ල දික් කරලා නැ, පැමිණිලි කරලා නැ. දැන් මොකද්ද මේ වෙන්නේ ගරු කතානායකතුමනි? මේ අධිකරණවල කරන දේවල් වලට මිනිස්සු බනින්නේ ආණ්ඩුවටයි අධිකරණ ඇමතිටයි. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේ නඩුකාරීන්ට පත් කරන්නේ, පාලනය කරන්නේ, දඬුවම් කරා ඔක්කොම කරන්න ඕන අපි කියලා. අපිට එහෙම වලයක් නැහැ. දැන් ඊයේ පෙරේදා අර ලේඛනයක් දුන්නා දයාසිරි මන්ත්‍රීතුමා, මේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ වයර් එක විදුලි මේ විදුලි පතය වැරදි විදියට ඒක සම්බන්ධ කරලා අධිකරණයට දීපු ලයිට් වලින් මහේස්ත්‍රාත්වරයාගේ බංගලාවට ලයිට් කරා. ඊට පස්සේ මෙතන මොකක් හෝ කරන්ට් ලීක් එකක් වුණා. අපේ අධිකරණ අමාත්‍යාංශයේ කාර්මික ශිල්පියා ගියා හදන්න. ඔහුට කරන්ට් එක වැදුනා. මැරෙන්නේ නැතුව කරු කතානායකතුමනි බොහොම අමාරුවෙන් බේරුණේ ICU එකට දාලා. කවුද මේක කරලා තියෙන්නේ? මහේස්ත්‍රාත් අධිකරණයේ ලයිට් බිලට බංගලාවේ ලයිට් බිල එකතු කරන්න. මේ ස්ලාබයක් ගන්න. ඒක ගැන පරීක්ෂා කරනකොට වතුර බිලට මොකදලා තියෙන්නේ? වතුර බටේටත් හොර එකක් දාලා අරගෙන කරු කතානායකතුමනි. ඊට පස්සේ මම නියෝග කරා පරීක්ෂණයක් කරන්න අපේ අමාත්‍යංශ ලේකම්තුමාට. එතුමා පරීක්ෂණයක් කරා. පරීක්ෂණයක් කරලා කොළඹ මහාධිකරණ විනිසුරුතුමා වෙනම පරීක්ෂණයක් කරා. පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා අපි ලයිට් බිල් අරන් තියෙනවා. ඒ අදාළ මාසවල මේ වැරදි විදියට විදුලිය සන්ධි කරපු මාසවල අධිකරණ ශාලාවේ බිල වැඩි වෙලා තියෙනවා, බංගලාවේ බිල අඩු වෙලා තියෙනවා. එතකොට මේක මිනිස්සු මගෙන් අහනවා. මේක පත්තරේ ගියා. කිරියල මැතිතුමනි ඔබ දැන් දැක්කා. පත්තරේ ගියා. මගෙන් අහනවා මිනිස්සු, අපියෝග කෙරුවා නම්, සාමාන්‍ය මිනිහෙක් කෙරුවා නම් ඒ මිනිහට ඇප නැහැ. ඔබතුමාලා මොනවද කරන්නේ? අපි කරා නම් ඇප දෙන්නේ නැහැ. අපි කරන්නේ නැහැ ඒවා. සාමාන්‍ය මිනිහෙක් කරා නම් ඇප දෙන්නේ නැහැ. එතකොට විනිසුරවරුන්ට මෙහෙම කරන්න බලයක් දීලා තියනවාද? එතකොට මේ පරීක්ෂණ වාර්තාව අනුව බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා මෙතන මේ අක්‍රමිකතාවයක් වෙලා විදුලිය ඉවත් විදුලිය බිල අඩු කර ගැනීමේ අරමුණින් අධිකරණ ශාලාවේ බිලට ඔහුගේ consumption of electricity පරිභෝජනය එකතු කරලා එතන බරපතල වරදක් කරලා තියෙනවා. මේක ඉතාම බරපතල අපරාධ නීතියට දෙන වරදක්. එතකොට අපි මේක අපිට කරන්න පුළුවන් දේ තමයි අපි අධිකරණ සේවා කොමිසමට යවනවා. දැන් මේ 2024 මැයි මාසේ 8 වෙනිදා මම මේ ලිපිය යවලා තියෙනවා. මේ අදාළ ලිපිගොනුත් එක්කම ඇමුණුන් එක්ක මම මේක සභාගත කරනවා ගරු කතානායකතුමනි. මේක පිළිබඳව පියවර ගන්න ඕන අධිකරණ සේවා කොමිසම සභාව කරුණා කරලා ඒ වගකින් අපේ පිට පාරන්න එපා. අපිට ඒ පිළිබඳ බලයක් නැහැ. ඒක නිසා ඒගොල්ලේ ඒ වගකින් ගන්න ඕන. දැන් මේතුමා ඉදිරිපත් කරා නඩු ගණනාව. දැන් එතකොට දරු කතානායකතුමනි මේ චෝදනාව ඉදිරිපත් කරන්නේ ගරු කතානායකතුමනි ඒ කාර්ය කරපු විනිසුරුවරයා මාරු වෙලා ගිහිල්ලා වෙනත් විනිසුරුතුමියක් ආවට පස්සේ එතුමිය පැමිණිලි කරන්න. එතකොට ඒ විනිසුරුවරයා එවනවා කොටුව. ඔබතුමා කිව්ව වැරදි, මේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නෙවෙයි, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඒ විනිසුරුවරයා එවනවා. ඒකේ මෙන්න මෙහෙමයි මේ දෙන්නේ නැහැ. දැන් අපි ආණ්ඩුවලට බනිනවා, පොලිසියට බනිනවා, කුඩු අල්ලන්න ඕන, මුං හිරේ දාන්න ඕන, දඬුවම් දෙන්න ඕන. ඒ මිනිස්සු මහන්සියලා ඒක කරනවා. කරලා ආවට පස්සේ මොකද්ද කරලා තියෙන්නේ? හෙරොයින් සන්තකේ තබා ගැනීම. ඒ දිනේම, ඒ කියන්නේ නඩු අහන දිනේ, 1000ක් ගෙවන්න නැත්නම් හවස දෙකට නිදහස් කරන්න. එකක තියෙනවා හෙරොයින් මිලිග්‍රෑම් 240යි. තව එකක් හෙරොයින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 270යි. ගංජා මිලිග්‍රෑම් 600යි. හෙරොයින් 230යි. දික ලයිස්තුවක්. මම මේක සභාගත කරනවා. එතකොට මේ ඔක්කොටම කොන්ටිසියක ප්‍රමාණය මොකක් වුණත් දඬුවම රුපියල් 1000යි. ඒක ගෙවුවොත් එවලෙම යන්න දෙනවා. උදේ 10ට 12ට නඩුව ගන්න. ඒක ගෙව්වේ නැත්නම් හවස 3ට නිදහස් කරලා යවනවා. ඉතින් මිනිස්සු ගංජාකාරයෝ හෙරොයින්කාරයෝ කරන්නේ අධිකරණයනේ. කොහොද දඬුවම්? මිනිස්සු බණිනවා පණ යනකම් ආණ්ඩුව වලට අධිකරණ නැමැතිටයි. අපි පණ යනකම් 50ත් හදනවා. ඇත්තනේ? මිනිස්සු අපෙන් අහන ඕගොල්ලෝ කියන 50 වලින් ඇති වැඩේ මොකද්ද කියලා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්. ඊළඟට කරු කතානායකතුමනි, මම මේක සභාගත කරනවා. ඊළඟට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණේ හිටපු විනිසුරුවරයා ඉඳෙද්දී රුපියල් කෝටි 20ක විස්කි අතුරු දහම් කෝටි 20ක විස්කි දොර පැමිණිලි කරනවා. මේ හොරු ගෙනහිල්ලා කියලා, මේ ගබඩක් කඩලා ගෙනහිල්ලයි කියලා. හැබැයි මේ පිළිබඳව පරීක්ෂණ කරලා කෝටි 20ක මේකේ තියෙන්නේ කෝටි 20ක් පමණ වටින විස්කි තොගයක්. ඔව්, නඩු වාණ්ඩ රස පරීක්ෂක වාර්තාවේ වාර්තා කරලා තියෙනවා මේක හොර, මේක කවුරු කඩලා නැහැ, මේක මේකට දාන්න පුළුවන් යතුරුයි දාලා අරලා තමයි අරන් ගින් තියෙන්නේ කියලා. කොයිද හොරකම් වෙන්නේ? එතකොට ඒ විනිසුරුවරයා මොකද්ද ගත්තේ? පියවර. එතකොට ඒ අයට විරුද්ධව අධිකරණ සේවා කොමිෂන් සභාව ගත්ත පියවර මොකද්ද? ඊළඟට මේකේ තියෙනවා මේ අලුත් මහේස්ත්‍රාත්තුමා එනකම් හැමදාම කොළඹ මහේස්ත්‍රාත් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණේ මේ අර ඔරලෝසුව ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැය භාගයක් කරකවලා තියෙන්නේ හැමදාම. හැබැයි භාගයක් හැමදාම කරකවලා තියෙන්නේ. ඒ කියන්නේ 9ට කෙනාගේ වාර්තා වෙන්නේ 8:00 කියලා. එතකොට අලුත්ෙන් විනිසුරු තුමෙක් ආපුවම එතුමාට මේක තේරිලා දැනලා හොයලා බැලුවා. බලනකොට හැමදාම ප්‍රශ්න කරනකොට නෑ එහෙම තමයි විනිසුරු තුමා දන්නවා මීට පෙර හිටපු. අපි හැමදාම එහෙම තමයි කරන්නේ. මේක තමයි උත්තරේ. ඉතින් රජයේ සේවයේ හැම නිලධාරියාගේම වැය භාගයක්. එතකොට මේ අධිකරණ ශේෂ්ත්‍රේ. එතකොට මේ ඔක්කොටම වැණුම් අහන්න ඕන අධිකරණ ඇමති ආණ්ඩුවයිද? මොකද්ද ගත්ත පියවර? ඒ වගේ ගරු කතානායකතුමනි, නඩු විශාල සංඛ්‍යාවක් මෙතන තියෙනවා. මේ විදුලිය හොරෙන් ගත් එක තියෙනවා, ගංජා මේ හෙරොයින් වලට සලකන හැටි තියෙනවා. ඔව්. එතකොට මේ ලේඛනත් මට නිරන්තරයෙන් එනවා. මේකත් සභාගත කරනවා ගරු කතානායකතුමනි. එතකොට මේකෙම සඳහන් වෙන අනික් කාරණේ තමයි මේ සියලු දූෂණ වැඩ අධිකරණ සේවා කොමිසම හරියට පරීක්ෂා කරලා බලන්නේ නැහැ, නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. එතන ඉන්නවා ලේකම් කෙනෙක්. මේ ලේකම්වල මට නිරන්තරයෙන්ම කතා කරන ලැබෙනවා, කතා කරනවා. අද විනිසුරුවරුන්ට පවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නැහැ. ඒගොල්ලන්ට ප්‍රවේශයක් නැහැ. ඒක නිසා අධිකරණ ඇමතිට විතරයි ප්‍රවේශය තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලන් බරපතල මානසික පීඩනයකින් ඉන්නේ. අද කඩා වැටිලා ඉන්නේ අධිකරණ සේවයේ බොහෝ දෙනෙක්. මේ අධිකරණ සේවයේ මේ වගේ වැරදි වැඩ කරන අය අතේ ඇඟිලි ගන්නට ඉන්නේ. අනිත් අය බොහොම ගෞරවණීයයි. වගකීම දේව කාර්ය වගේ ඉෂ්ට කරනවා. හැබැයි මේ අතේ ඇඟිලි ගානට ඉන්න ගාන නිසා මොකද වෙලා තියෙන්නේ? සියලුම අර මේකෙත් ඉන්නවනේ හොරකම් කරපු අය ඉන්නවා මේකේ. ඒක නිසා 225ම අපි හොරුයි කියලා බැනුම් ගන්නවා. ඒකම තමයි අද අධිකරණයට වෙලා තියෙන්නේ. අද මේ මිනිසුරුවරවන්ට අභියාචන මහාධිකරණයේ ඉන්න මිනිසුරුවන්ට අභියාචන අධිකරණයට යන්න විදියක් නැහැ. උසස්සින් ලැබෙන්නේ නැහැ. ඔහේ තියෙනවා වේකන්සි. නඩු ගොඩ ගැහිලා ඉවර වෙන්නෙත් නැහැ. අභියාචන අධිකරණයේ ඉන්න අයට ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්නත් බෑ. ඇයි සුප්‍රීම උසාවියේ ආණ්ඩුක්‍රම විවත්තාව අකර්මණ්‍ය කරලා තියෙන්නේ කොටස? එතකොට ඊළඟට දිසා අධිකරණවල මහේස්ත්‍රාත් අධිකරණවල අය බලාගෙන ඉන්නවා මේ මහාධිකරණයේ උසස් වීමට යන්න. මේගොල්ලෝ අවුරුදු 15 20 30 මේ සේවාව වෙනුවෙන් කැප කරපු අය. හැබැයි මේ අධිකරණ තීන්දුව නිසා එක හේතුවක් තවත් තියෙනවා. මේ ඒගොල්ලන්ට ලැබිය යුතු උසස්සින් ලබා දෙන්නේ නැහැ. ඊළඟට අනිත් විනිසුරුවරුන්ගේ ප්‍රශ්නේ තමයි නිරන්තරයෙන්ම ඇවිල්ලා කියන්නේ ඒගොල්ලන්ට ප්‍රවේශයක් නැහැ කාටවත්. ඒගොල්ලන්ගේ ඉල්ලීමක් ඉදිරිපත් කරාට වැඩක් නැහැ. අධිකරණ සේවා කොමිසමේ ලේකම් කෙනෙක් ඉන්නවා. එයාගේ තෝරලා බේරලා එයාට ඕනේව විතරයි කොමිසමට දාන්නේ. එයාට ඕන අයට විතරයි පිටරට සවාරියක් ආවොත් ඒක දෙන්නේ. එයාට ඕන අයට විතරයි ශිෂ්‍යත්වයක් දෙන්නුනොත් දෙන්නේ. අනිත් විනිසුරුවරුන්ට කපල පැත්තකට දාලා ලොකු දැඩි මානසික පීඩනයකින් ඉන්නවා. මමත් උත්සාහයක් කරා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද කියලා. ඒ වෙන්නේ නැහැ. වෙන්නේ නැති නිසා තමයි මම මෙතන දැන් අද කියන්නේ රටේ ජනතාවට මේ වෙන සිද්ධ වෙන දේවල් පිළිබඳව. අධිකරණ සේවා කොමිසමේ ලේකම් කෙනෙක් ඉන්නේ අවුරුදු 3යි. ගරු කිරියලැමෙතුමා ඔබ තමයි දන්නවනේ. විනිසුරුවරු ලේකම්වරයා අවුරුදු 3න් 3ට මාරු වෙනවා. දැන් ඉන්න ලේකම්වරයා දැන් අවුරුදු 9යි. නැහ ඔහුට ඕන විදිහට තමයි ඔක්කොම පාලනය කරන්නේ. මේක හරි බරපතල ප්‍රශ්නයක්. අපිට හැමදාම අපේ පැත්තට ඇඟිල්ල දික් කරනවට අපි කැමති නැහැ. අපේ වරදක් නේ අපෙන් කරෙන්න පුළුවන් ද? ඔබතුමා දන්නවනේ මේ ස්වාධීන කරලා නේ තියෙන්නේ. දැන් ඔබතුමාලා බලයක් දුන්නනේ විවස්ථාවෙන්. යම් කිසි යෝජනාවක් තනතුරකට ආවොත් එක්ක අනුමත කරන්න එක්ක අනුමත නොකරන්න. ඔබතුමාට ඒ බලය තියෙනවනේ. ඔබතුමාලා ඒ බලය ක්‍රියාත්මක කරයි කියලා ඔබතුමාලා එක වෛර බැඳගත් එක්කෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කියන්න පුළුවන්ද ආණ්ඩුක්‍රම විවත්තාවේ පරිච්ඡේදයක් අත්හිටවන්න කියලා? ලෝකේ මොන රටේද මේක වෙලා තියෙන්නේ? ඒ නිසා මම හිතනවා ගරු මම ස්තුතිවන්ත වෙනවා ගරු දයසිරි ජයසේකර මැතිතුමාට ඔබතුමා මේ ප්‍රශ්නේ ගෙනාවා මතු කරා. මේ අපිට හංගන්න දෙයක් නැහැ. අධිකරණය කියන්නේ විවෘතයි. අධිකරණය වෙන සිළු දේවල් විවෘත වෙන්න ඕන. විවෘත අධිකරණය කරන්න ඕනද කියලා චේම්බර් එකේ ගිහිල්ලා කරාට හරියන්නේ නැහනේ. චේම්බර් එකේට ගිහිල්ලා කියපුවාම පයිසම් මුස්තාපා මම ඔබතුමාට මේ එච්චීට කියලා හෙට ලබන මාසෙ එනකොට උසස් වීම අරන් දෙනවා කියලා තීන්දුව ඉල්ලනවා. ඒකනේ ඇත්ත කතාව. අනිත් අය බය ඇති කියන්නේ. එහෙම නෙවෙයිද සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමාට යුද්ධ නියෝග ගත්තේ ඔබතුමා කියන්නකෝ. ඒක තමයි ඉතින් ඔබතුමාට තේ විදිහටනේ චේම්බර් එකේ ගිහිල්ලා ගත්තේ තීන්දුව. එහෙනම් මේ දේශපාලන පක්ෂ ටික කොළඹ දිසාධිකරණයට බාර දෙන්න කරු කතානායකතුමනි. දිසාවිනිසුරුතුමාට කියන්න දේශපාලනවල පක්ෂවල නායකය වෙලා මේ ඔක්කොම පාලනය කරන්න කියලා. එයා තමයි බලධාරියා. මේක නතර වෙන්න ඕනේ මේ විකාරේ. Taman දැනගන්න ඕනේ විනිසුරුවරයෙක් වුණත්. අපි දන්නවා අපේ සීමාව. ඇමතිවරු විදියට අපිට බලතල තිබුණට බලතලවල සීමා හොඳට දන්නවා. අපි කවදාවත් නඩුවක් ගැන සුනිල් ප්‍රේමජයන්ත ඇමතුමා කතා කරලා තියෙනවද විනිසුරුවරයෙකුට? මගේ අවුරුදු 40 එක දවසක් කතා කරලා නැහැ. කිසි බලපෑමක් කරලා නැහැ. නීතිපද්‍ය පාර්ලිමේන්තෙන් අහන්න පුළුවන් අපි කවදා හරි කතා කරලා තියෙනවද කියලා. මං කතා කරා නම් කතා කරලා තියෙන්නේ ආණ්ඩුවේ නඩුවලට මෙන්න මේ ටික කරන්න. නීතිපති කොහොමද පෙනී හිටින්නේ පැය ආණ්ඩුවේ නඩුවලට? ඒක නිසා කරු කතානායකතුමනි ඔබතුමාලත් කරුණා කරලා විවස්ථා සභාව විදියට තීන්දුවක් ගන්න. මීට පෙර මට මතකයි යම් අවස්ථාවක මමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ඉල්ලලා තීන්දුවක් අතුරුදහනක් ගත්තා. මේ ඉම්පීච්මන්ට් එකක් දෝෂාභියෝගයක් බාරගන්න එපා කියලා කතානායකතුමාට. එතකොට ඉතන එවෙල හිටියේ ගරු අන්ර බණ්ඩාරනායක කතානායකතුමා. එතුමා තීන්දුවක් දුන්නා ඔය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගේනේම මම බාරගන්නේ. අපි විවස්ථාදායක ස්වාධීනයි. ඒ නිසා මේක මම කියන්නේ විවස්ථාදායකයි අධිකරණයයි අතර ඒ වගේම විවස්ථාදායකයි විධායකයයි අතර බොහොම ළඟදීම බරපතල ගැටුමකට යන්න කලින් මේ ප්‍රශ්නේ විසඳෙන්න ඕනේ. සා ඒ බලතල ඔබතුමාට තියෙනවා. ඔබතුමා තමයි ප්‍රධානියා. ශ්‍රේෂ්ඨාධිකරණය නෙමෙයි පාර්ලිමේන්තුවේ ප්‍රධානියා. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳන්න කරුණාකරලා ඔබතුමා ඇතුළු ව්‍යවස්ථාදායක සභාවේ සීලු දෙන එකතු වෙලා තීන්දුවක් ගන්න.
නායකතුමනි, ඉතාම වැදගත් ප්‍රශ්නයක් මතු කළේ දයශ්‍රී ජයසේකර මන්ත්‍රීතුමා. එතුමා මූලික ෆන්ඩමෙන්ටල් ඉෂුව එකක් ගත්තා. ඒක තමයි අපේ රටේ මේ ව්‍යවසායක විදායකයේ අධිකරණයේ තියෙන්නේ මේ මොන්ටිස්කු න්‍යායත් එක්ක වෙලා බලතල බෙදීමේ න්‍යායත් එක්ක. දේ අනුව තමයි මේ ව්‍යවස්ථාව සම්පාදනය වෙලා තින්නේ. මීට කලිනුත් එහෙමයි. ඉතාම සරලවම වගන්ති කියවන්න යන්නේ නැහැ. ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිට ඇත්තේය. පරමාධිපත්‍ය අත්හැල නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අවශ්‍යම ඡන්දබලයේද ඇතුළත් වන්නේය. ඊට පස්සේ කියනවා හතර වගන්තියේ ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීමද භුක්ති විඳීමද මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේ. ආයන්න ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය මම කියවන්නේ නැහැ. ආයන්න රටේ ආරක්ෂකතුළු ජනතාවගේ විධායක බලය. ආයන්න නීති අනුව පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ ඒ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පරිහර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය. ජනතාවගේ අධිකරණ බලය ආණ්ඩුවස්ථාන ඇතුකොට පිහිටුවන ලද මෙහෙම මෙහෙම කියාගෙන ගිහිල්ලා පාර්ලිමේන්තු විසින් ක්‍රියාත්මක කළ යුත්තේ. මෙහෙම තමයි තියෙන්නේ. දැන් ඉතාම නිවැරදිව ජයසේකර මන්ත්‍රීතුමා මේක පෙන්වලා දුන්නා. දැන් අපි ගමු එතුමා කියන සිද්ධියම ගමුකෝ. දැන් හත අයන්න පරිච්ඡේදය තමයි විධායකය. දැන් හත අයන්න පරිච්ඡේදයේ පාර්ලිමේන්තු සභාව කියන එක තමයි ඔබතුමා සභාපති. දැන් මේකේ ඉතිහාසයක් තියෙනවා. 18 ව්‍යවස්ථාව ආවා, 19 ආවා, 20 ආවා, දැන් 21ටම ඇවිල්ලා තියෙනවා. මේවා පොඩි පොඩි වෙනස්කම් වෙලා සංයුතින් වල වෙනස්කම් වෙලා දැන් මේ ඇවිල්ලා තියෙනවා. දැන් මේ ව්‍යවස්ථාදායක ස්වභාව තමයි උපරිම අධිකරණ වල විනිශ්චයකරුගේ පත් කිරීම ටික යන්නේ. තවත් ෂෙඩියුල් එකේ තියෙන අනිත් ඒවාත් ඇතුළුව මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ඕමෝම ගිහිල්ලා සීමා නිර්ණ කොමිෂන් සභාව, දෙවන උපලේඛනයේ පළවෙනි කොටස අග්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයා, ඊළඟට අභියාචනාධිකරණ සභාපතිවරයා සහ විනිශ්චයකාරවරයා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනිකුත් සාමාජිකයින්. ඊට පස්සේ නීතිපති ඔමම එනවා ෂෙඩියුල් එකේ. දැන් මොකද්ද කරලා තියෙන්නේ? දැන් මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් මොකද්ද නවත් අත්තිරවල තියෙන්නේ? හතා යන්න කියන්නේ විධායකයේ කොටස. එතකොට දැන් අධිකරණයේ විධායකට ඇතුල් වෙලා නැද්ද? ඔව්, මම එතෙන්ට එන්න හදන්නේ. හරි. එතකොට විධායකයේ කොටසක් හැට තමයි හතා යන්න ව්‍යවස්ථාව තියෙන්නේ. මේක මේ අපි මෙතන කියන්න ඕනේ නැහැ. අපි දැන් ඊයේ තර්කයක් ආවින් හටන් ජනාධිපතිතුමා කිව්ව වෙලාවේ මේකට මැදිහත් වෙලායි කියන කාරණේ. ඉතින් ඒක අද සනාත වෙනවනේ ජයසිරි ජයසේකර මැතිතුමා කියන කාරණේ. එතුමා කිය ඒක වෙන සිද්ධියක්, වෙන නඩුවක්. ඒක ඒ විදිහට කිව්වා. දැන් මෙතුමා කියන්නේ මේක මේ කරු කතානායකතුමනි, එතකොට ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තු සභාව, සභා විධායකයේ කොටසක්. දැන් කවුද නියෝජනය වෙන්නේ? අග්‍රාමාත්‍යවරයා, ව්‍යවස්ථාදායක කතානායකවරයා, ඔබතුමා මේ සභාවේ මුලසනේ, විරුද්ධ පක්ෂ නායකවරයා කිරියල්ලමැතිතුමා, විරුද්ධ පක්ෂ නායකවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වියතු අග්‍රාමාත්‍යවරයාගේ නාමිකයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වියතු විරුද්ධ පක්ෂයේ නායකවරයාගේ නාමිකයෙකු, ඊළඟට අනිත් වෙන තුන්දෙනා. හරි. එතන සිවිල් සොසයිටි එකක් තියෙනවා, විධායකයෙක් තියෙනවා, ව්‍යවස්ථාදායකයෙක් තියෙනවා, සිවිල් සමාජය. හරි. එතකොට දැන් මේ ක්‍රියාකාරීත්වයත් හිටවල ඊළඟට එතුමා අපේ දයශ්‍රී ජයසේකර මහත්මයා පෙන්වලා දුන්න ආකාරයට අපි ගමු 82 ව්‍යවස්ථාව වගන්තිය ආණ්ඩුවස්ථාන සංශෝධනය කිරීම. 82 ව්‍යවස්ථාවේ පැහැදිලිව කියනවා පරිච්ඡින්න කරන්න හෝ අත්තිනවන්නවත් බෑ අපිට. අපිට බැරි එකක් සුප්‍රීම කෝට් එකෙන් කළන්නේ මේ කියන විදිහට. හරිද දැසරි දැසකර මන්ත්‍රීතුමා? හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ, දැන් තව තව කරුණු ගණනාවක් කිව්වනේ. හරි. උපරිමාධිකරණ වල විශ්වකාර රූපත් කරන්නේ කවුද? ඔබතුමන්ලා. දැන් ඒක නවත්තලා. දැන් ඊළඟට මේ ව්‍යවස්ථාවේ හැටියට දැන් ඔය වැඩේ ඕක පරීක්ෂණය කරන්නේ කවුද? ඕක පරීක්ෂණය කරන්නේ අපි. මේකේ පුරාදර්ශ තියෙනවා. ඉතිහාසයේ තියෙනවා. නෙවිල් සමරකෝන් අග්‍රවිංශකාරතුමා අර සිංහතොරේ පොල්ගලික ටියුෂන් මේ දේශන මේකකට ගිහිල්ලා එතන කරපු එකකට තමයි එතුමාට විරුද්ධව දෝෂාභියෝගය ගෙනා එදා ජයජාතන ජනාධිපතිතුමා ඉන්නකොට. එදා ඇතුළත මුදලි මැතිතුමා තමයි ඒ සිලෙක් කමිටියේ සභාපති. ඒකේ අමුර බණ්ඩාරනායකත් කියන්නේ ප්‍රොසීඩින්ග්ස් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ පුණ්‍යා පුස්තකයට ගිහිල්ලා ගන්න. ස්ථාවර නියෝගය සංශෝධනය කර කර තමයි එතනට ආවේ. හැබැයි එතුමා ඊට කලින් අස් වුණා. ඊට පස්සේ ගෙනාවා ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිශකාරතුමියට. පරීක්ෂණය කළා. ඉවර කළා. තුනෙන් දෙක යෝජනාවෙන් සම්මත කළා. අයින් කළා. ඒකත් කළා. කවුද කළේ? පාර්ලිමේන්තුව. එතකොට අධිකරණයේ යම් කටයුත්තක් තියෙනවනම් අධිකරණයේ පිළිබඳව විනය කටයුත්තක් තියෙනවනම් ඒක කරන්න වෙන්නේ පාර්ලිමේන්තුවට. ඉතින් මේ ඊයේ කතාවත් අද මෙතුමා කියන කතාවත් ගත්තම මේ දෙකෙම සනාථ වෙන කාරණයක් තියෙනවා. දැන් අධිකරණ සේවා කොමිෂන් සභාව තමයි උපරිම අධිකරණ වල පහලින් තියෙන ඒවායේ පත් කිරීම කරන්නේ විනය කටයුතු කරන්න ඉවත් කරන්නේ. දැන් අධිකරණ අමාත්‍යතුමායි ඔබතුමායි කියන කාරණ වලින්ම පැහැදිලි වෙනවා එතන එක වෙන්නේ නැත්. එතකොට අධිකරණ සේවා කොමිෂන් සභාව කවුද ඉන්නේ? අග්‍රවිංශකාරතුමයි ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරු දෙදෙනෙක්. එතකොට එතන වෙන්නේ නැහැ නේ ඒක එහෙමනම්. එහෙමනම් එතන කාර්යභාරය හැටියට සිද්ධ වෙලත් නැහැ ඉතින් මේ. දැන් ඊළඟ ප්‍රශ්නය කරු කතානායකතුමනි මෙරටේ දරුවන්ට මේ දැන් අද උදේත් තව විපක්ෂ නායකතුමා 45ක් ගුරු හිඟයක් තියෙනවා මං කියන එච්චර නැහැ දැන් අඩු වෙලා තින්නේ 22000ක් දැන් අද උපවාස කරනවා සංවර්ධන නිලධාරීන් කොටුවේ දවස් ගණනාවක්. ඇයි මේ? 2023 මාර්තු 25 තියන තිච්ච විභාගේ ඔබතුමා දන්නවා. ඒ විභාගෙට තහනම් නියෝගයක් දුන්නා. පළවෙනි වතාවට මම හිතන්නේ මන් දන්න තරමින් නම් විභාගයක් පවත්වන්න ගුරුසේ අවස්ථාන විභාග කියන ගම ඒක තහනම් කළා මාස 15යි තහනම් නියෝගය. මාස 15. මේ මොකද්ද මේ? දරුවන්ට ගුරු වර්ධන එක නවත්තලා. ඊට පස්සේ මොකද උනේ? විනිශ්චයාසනයේ හිටපු ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරයා විශ්‍රාම යනකම් නඩුව අහලා ඉවර කළා මාසයක් යනකම් ඕඩර් එක ලිව්වේ නැහැ. ඕඩර් එක. දැන් අලුතෙන් කන්ස්ටිටියුට් කළ අලුත් බෙන්ච් එක. දැන් මොකද? දැන් ලිමිටඩ් සම්මිෂන් දෙන්න වෙලා. ඊළඟට මොකද උනේ? පාර්ලිමේන්තු විපක්ෂයෙන් ප්‍රශ්නයක් ඇහුවාම මම විශේෂභාර ඇමතිවරයාට මම උත්තර දෙන්න ඕනේ. මම ඕක මෙතන කිව්වා. ඊළඟ දවස් මොකද කළේ? නඩුව ඇහුවේ නැහැ. මොකද්ද කිව්වේ? ඒ කමෙන්ට්ස් මම මෙතන කියන්න යන්නේ නැහැ. තාමත් අධිකරණයට ගරු කරන නිසා. ඒවා අපි දන්නවා. මේ සභාවෙත් ඉන්න ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ ඉන්නවා ඒ වෙලාවේ උසාවි හිටපු. මේ පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරපු එක තමයි නඩුව නොගැනීමට හේතුව. නඩුව නොගැනීමට හේතුව. ඔව්. දැන් කොහෙද ජස්ටිස්? විනිශ්චයකාරවරයෙකුට විනිශ්චයාසනේ වාඩි වුණාම අපි දන්න නීති අනුව අපි ඉගෙන ගත්ත එක අනුව මමත් 85නේ දූරන් දුන්නේ මේ මෙතුමායි මම එකටනේ නීතිපදිය පාසුනේ 82. හරි. අපි නිකන් ගෙදර හිටියෙත් නැහනේ. මෙහෙ ඉන්නේ නැති හැම වෙලාවෙම උසාවි තමයි ගියේ. මේකට බෝම්බ ගහපු නඩුවෙත් මම පෙනී හිටියා. මේ පාර්ලිමේන්තුවට. ඒක තව කතාවක්. හරි. දැන් කතා නායකතුමනි දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම වෙන්න බෑනේ. වෙනත් පරිබාහිර දේවල් ඔලුවට ගන්න බෑ. පාර්ලිමේන්තුව නෑර වෙන කොහෙද අපි සාකච්ඡා කරන්නේ නඩු ප්‍රමාද වෙන එක ගැන? ඒකට තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ. නීති පනවන්නේ අපි නම්. හරි. එතකොට ඒ සඳහා අවශ්‍ය නැව ඒ ටික කරනවා නම් අපිට අයිතියක් තියෙනවා ජනතාවගේ අධිකරණ බලය හතර ඇයන්න වගන්තිය අනුව පාර්ලිමේන්තුව තුලින් ක්‍රියාත්මක වෙන්න. දැන් මෙතන මේ දයසිරි ජයසිරිමත්තුමා කිව්ව කනුව විධායකටත් අතපොවල විවස්සාදායකටත් අතපොවල මේ ඔක්කොම දැන් අවුලක් බවට පත් වෙලා රටේම අධිකරණ බද්ධතිය. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරු දෙන්නෙක් නැහැ. අභියාචන අධිකාරියේ 3 දෙනෙක් නැහැ. 5-7 දෙනෙක් නැහැ උපරිම අධිකරණවල. අපි 21 වෙනි සංශෝධනය ගේනකොට නඩු ප්‍රමාදය වළක්වන්න වැඩි කළා දුන්නා. කීයකින් වැඩි කළේ? 6 කිනුයි 5 කිනුයි. 11-17 කළා 12-20 කළා. ඇයි ඒ? ඒකට රජයේ වියදම් නෙවෙයිද යන්නේ? වෙනම චේම්බර්ස් හදන්න ඕනේ. වෙනම ස්ටාෆ් එක දෙන්න ඕනේ. වෙනම විනිශ්චයාසන හදන්න ඕනේ. මේ ඔක්කොම අපි බර දරාගෙන කළේ මේ නඩු ප්‍රමාදය වළක්වන්න. මතකද? ඔය සබ් කමිටියේ මමත් හිටියා තලතා අතුකරල මැතිනි ඉන්න වෙලාවේ. එතන ඔබතුමන්ලා කැබිනට් එකේ. දැම්මා. දාලා
දාලා එලවන්සස් වලින් වැඩි කළා. නීතිපති දෙපාර්තමේන්තුවටයි ජුඩිෂියරයටයි ඔක්කොම තුන්ගුණේ. ඉතින් දැන් අර කතානායක මුදින් විශාල ප්‍රශ්නයක්. මෙතුමා කියන එක හරි. ජනතාව දොස් කියනවා අධිකරණ ඇමතික ආණ්ඩුවට කවුරු බලේ හිටියද? මේක ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා අනුර බණ්ඩාරනායක තීන්දුව දුන්නා. හිටපු අග්‍රමිෂ කාර්යයට විරුද්ධව ඉම්පීච්මන්ට් එක එන්න එනකොට ඒකට තහනම් නියෝගයක් දුන්නා. මුතුමා කිව්ව එක හරි. මොකද අනුර බණ්ඩාරනායක කිව්වේ නඩු තීන්දුව ගණනාවක් පෙන්නලා මෙන්න මෙහි තියෙනවා අපේ පුස්තකාලේ තීන්දුව. එතුමා කිව්වා පාර්ලිමේන්තුවේ කටයුතු වලට ඇඟිලි ගහන්න ශ්‍රේෂ්ඨ අධිකරණයට බෑ. ඔබතුමන්ලා මම කියන්නේ මේ දැන් දැසි දැසි මෙතුමා කිව්වා අධිකරණ සේවා කොමිසමයි මොනා කරන්න ඒකෙත් ඉන්නේ මේකළු. දැන් ඔබ කිව්ව කරුණු වලට මෙතුමාගේ වරු වලට පිළිමත් තියනවද? තියනවනම් මෙතන කියන්න ඕනේ නැහැ නේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා. ඔව් මම පොඩ්ඩක් ඉවරෙච්චක මම දෙන්න. ඔව්. ඔව්.
විවස්ථාදායක සභාව ගරු ඇමතුමනි අයිති වෙන්නේ විවස්ථාදායකයට නේද?
නෑ විධායකයට.
ඒක අධිකරණයට.
විධායකයේ කොටසක්.
විධායකයේ කොටසක්. එතකොට දැන් විධායකයේ කොටසක් අකර්මණ්‍ය කිරීමේ අරමුණින් මුළු මේ විවස්ථාවේම කොටසක් අක්‍රිය කිරීම
ඒක තමයි කළේ.
කොයිතරම් යුක්තිසහගතද?
කරන්න බෑ. අපිවත් කරන්න බෑ.
ඉතින් එතකොට එහෙමනම් අපි විවස්ථාදායකයේ හැටියට මේකට ගන්න ඕන පියවර මොකක්ද?
ගන්න ඕනේ පියවර එක තමයි මං කිව්වේ ගරු කතානායකතුමා ව්‍යවස්ථා මේ ව්‍යවස්ථා සභාවේ ප්‍රධානියා හැටියට. හරි? එතුමට පුළුවන් මේක සාකච්ඡා කරලා පක්ෂ නායක රැස්වීමක් ඇඳවලා අධිකරණ සේවා කොමිෂන්තුමාට පුළුවන් පහලා අධිකරණවල විනය කටයුතු ඒ වේවා ඔක්කොම කරගෙන යන්න. නමුත් ඉහළ අධිකරණේම දැන් ඉහළ අධිකරණේ නවත්තලා තින්නේ ඔබතුමාගේ ක්‍රියාකාරීත්වය නවත්තලා. දැන් මෙහෙම යනකොට විශ්‍රාම ගියොත් එහෙම අපි දන්නේ නැහැ කොච්චර කාල ආණ්ඩු තියෙද නැද්ද කියන එක වෙන කතාවක්. මේ නියෝගය මෙහෙමම තිබ්බොත් අග්‍රමිෂ කරවතුමත් විශ්‍රාමයේ තව හෙට අනිද්ද වෙනකොට. ඒතර එයා විතරයි පත් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔක්කොම විශ්‍රාම යනවා විශ්‍රාම යනවා මෙහෙන් ඔක්කොම එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයකුත් නැහැ අභියාචන අධිකරණයකුත් නැහැ. ඒකනේ වෙන්නේ අන්තිමට ගිහිල්ලා. දැන් වාසනාවට දැන් මන්ති දැන් තමයි තියෙන්නේ රැක්කේ නේද? මොකක් හරි වෙන්නේ නැත වෙන එක. හරි. දැන් මං කියන්නේ එහෙම නැතුව මේක දිගටම යන්න ගියනම් මොකද වෙන්නේ? ගරු කතානායකතුමනි මම ඒක මගේ වගකීමක් සභානායකවරයා හැටියට මේකේ ව්‍යවස්ථාවේ තියෙන දේ අපි දන්න දේ. හරි. ඊළඟට ව්‍යවස්ථා අපි පාර්ලිමේන්තුව තමයි නීති පනවන්නේ. ඒක ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියන එක තමයි ශ්‍රේෂ්ඨාධිකරණ විමසන්නේ ආණ්ඩු ව්‍යවස්ථාව 121 වගන්ති යටතේ. හැබැයි ආණ්ඩු ව්‍යවස්ථාවේ කොටසක් අත්හිටවන ආකාරයෙන් විධායකයා අකර්මණ්‍ය කරන ආකාරයෙන් ව්‍යවස්ථානායක අකර්මණ්‍ය කරන ආකාරයෙන් නීතියක් මේ තීන්දුවක් දෙන්න පුළුවන්ද? මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕකට තමයි අනුර බණ්ඩාරනායක පිළිතුරු දුන්නේ මේවා මට වැඩක් නැහැ. මේක පාර්ලිමේන්තුව. ව්‍යවස්ථා සභාවේ ඉන්නේ පාර්ලිමේන්තුවේ නම් රැස් වෙන්නේ ඒක. තීන්දුව ගන්න. අවශ්‍ය නම් අපි පාර්ලිමේන්තුවේ නියමිත ආකාරයට ප්‍රොසීජර් එක ෆලෝ කරලා අපි අවශ්‍ය ක්‍රියාමාර්ගය පාර්ලිමේන්තුවෙන් ගමු.
ඔව් කිංග්ස් නෙල්සන් මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි අවස්ථාව ලබා දීම ගැන මෙහෙමත් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම සේවක වසම 254
වෙන මාතෘකාවක් කතා.
ගරු කතානායකතුමනි දැන් මේක දැන් මේ දිගින් දිගට අධිකරණ ඇමතුමත් මේකට උත්තර දීලා අපේ සභානායකතුමත් උත්තර දීලා දැන් මේක ඉවරයක් නැද්ද?
නියෝග සභහා පොඩකින්ද නැනෑ. ඔ සභානායකවරයට පුළුවන් සාවර නියෝගයට තිෙන ඇගිටලා ඒ කරුණු පිළිබඳව පිළිතුරු දෙන්න. ඒ වෛතියට තමයි මම පිළිතුරු දුන්න.
ඔව් අමරීට මන්තුමා
ගරු කතානායකතුමනි මේකට මදාලව දැන් අපි මෙතන මහජනීයිත විදියට අහගෙන හිටියම අපිට දැන් පේන දේ තමයි මිනිසුන්ට අධිකරණය ගැන තියෙන විශ්වාසය නැති වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයත් අඩාල වෙලා අභියාචනාධිකරණයත් මේ උසාවි පද්ධතියෙම මේ ගැටලුවක් පිළිබඳව තමයි අපිට දකින්න ලැබෙන්නේ. එතකොට සාමාන්‍ය ජනතාවට අධිකරණය ගැන විශ්වාසයක් නැති වුණොත් එතන ඉඳලා මොකද්ද වෙන්නේ? දැන් නඩු තීන්දුව පිළිබඳව ප්‍රශ්න තියෙනවා. සමහර නීතිඥවරු ගණනාවක් ගැන කියන්න පුළුවන්. මේ ඒ නීතිඥව ඇල්ලුවම නඩු දිනනවා කියලා කියනවා. දැන් ප්‍රසිද්ධ නම් තියෙනවා. දැන් මේ ඒ නඩු ඒ අල්ලනකොට මිලියන ගණන් වලින් යන්නේ. මේගොල්ලන් බදු ගෙවනවාද? මොකක්වත් නැහැ. එහෙමත් දෙයක් පේන්නත් නැහැ. හැබැයි මිලියන ගණනක් ඇල්ලුවොත් නඩුව දිනන සාමාන්‍ය මිනිස්සෙකුට එහෙම නඩුවක් අල්ල නඩුවකට නීතිඥයෙක් අල්ල ගන්න බෑ. දැන් තියෙන තත්ත්වය තුළ ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ සාමාන්‍ය මිනිස්සෙකුට කොහොමද සාධාරණයක් ඇති වෙන්නේ? මිනිමරලා හරි ඕන වැඩක් කළා හරි ඕන වැරදි වැඩක් කළා හරි හොඳ නීතිඥයෙක් අල්ල ගන්න පුළුවන් නම් සල්ලි දීලා ඔහුට ඒක ඒකෙන් බේරෙන්න පුළුවන්. ඉතින් අහිංසක මිනිසුන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ දැන් අධිකරණ තීන්දු පිළිබඳව වුණත් මේ වගේ තත්ත්වයක්ද අධිකරණ ඇමතුමාම කියනවා මේ එතුමා මේ සෑහීමකට පත් වෙන්නේ නැහැ කියලා. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමත් ඒ වගේ කතාවක් කිව්වා. හැබැයි මේ නඩු තීන්දු ඔබතුමාලා
ගරු ඇමතුමා
පැමිණිලිකාරීට බලපෑමක් වෙන්න දෙන්න එපා.
එතුමා වැදගත්.
මොකද මේ නැත්තම් මේක මෙතුම මේ දැන් තමන් විත්තිකාරය වෙච්ච නැත්තම් වැරදිකාරය හරි වෙච්ච නඩු තීන්දුවක් සම්බන්ධව හෝ නඩුකාරයෙක් සම්බන්ධව කතා කරනවා නම් ඒකත් අසාධාරණයක්. හැබැයි ඒකම මේ වගේ දේවල් වලදී මේ සාධාරණයක් බලාපොරොත්තු වෙන සාමාන්‍ය ජනතාවට අධිකරණයෙන් ඒ සාධාරණ ඉෂ්ට වෙන්නේ නැත්තම් එතරම් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඔබතුමා මැදිහත් වෙලා මේකට වැඩපිළිවෙලක් හදන්න දැන් ජනාධිපතිතුමත් කියනවා එතුමාගේ කටයුතු වලට බාධා ඇති වෙනවා කියලා මන්ත්‍රීවරුත් කියන. එමනම් මේ සියලු බලය පාර්ලිමේන්තුව නැවත මේක කමිටුවක් හරි
බොහොම ඉස්සරගෙන ඒක තමයි
පිළිබඳ වැඩපිළිවෙලක් හදන්න.
ඒක තමයි ඇමතුමා විපක්ෂ නායක මේ මේ ඊළඟ පක්ෂ නායක රැසීමට මේක යොමු කළා. අපි ඒ පීවර ගනිමු. මේක හරි වැදගත් කාරණයක් මෙතුමා අද මතු කරේ. ඒක අපි මේ ඔව්
ගරු කතානායකතුමනි පක්ෂනායක රැස්වීම මම නියෝජනය නොවෙන නිසා මම මේ කියන්නේ ඔබතුමාගේ අවධානයට. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැදගත් පරිච්ඡේදයක් අක්‍රිය කිරීම මගින් ඇති වී තිබෙන ඵල විපාක සහ ඒක නිවැරදි කරන ආකාරයේ වගේම මෙතුමන්ල මේ චෝදනා කරන ෆයිසර් මුස්තාපා කියන මහා අසාමාන්‍ය බලති ඒ කියන්නේ විනිශ්චයකරුවන් දමනය කිරීමේ අසාමාන්‍ය බලති නීතිඥයා සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැනද එහිදී සාකච්ඡා කරන මෙන් මං ඉතා ඕනෑකමින් ඉල්ලනවා.
ඒක අපි බලමු. දැන් මේ කාලේ ඉක්මවල ගිහිල්ලා තියෙන එකමාරයි දැන් වෙලා. ඔව්
එහෙම එක නීතිඥයෙක් ගැන නෙමෙයි නීතිඥව ගණනාවක් ගැන අපිට කියන්න තියෙනවා. අපි නම් එලිදරව් කරේ නෑ මෙතන. මේ මම ඒකයි කිව්වේ මේ මූල්‍යමය වශයෙන් විශාල මුදල් අය කරගෙන මේ කටයුතු කරන තමන් ඉදිරිපත් වෙනාම මේ නඩුව දිනනවා කියන නීතිඥවරු ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒ අය සම්බන්ධවත් අපිට කතා කරන්න අවස්ථාව දෙන්න මම මෙතන නීතිඥයන්ට හෝ උසාවියට අපහාසයක් වෙන නිසා බලපෑමක් වෙන නිසා ඒක කියන්නේ නෑ. එහෙම නීතිඥව ගණනාවක් ගැන අපිට කියන්න පුළුවන්.
ඒ අයට පක්ෂ නායක රැසීමට මම මේ ඉල්ලීම කරන්න.
ඔව්. මේ කියන නීතිඥවරයා විතරක් නෙමෙයි. එහෙම නීතිඥව ගොඩක් ඉන්නවා. මේ පස්ස සම්බන්ධවත් කතා කරන්න අපිට අවස්ථාව ලබා දෙන්න එහෙම කරනවා.
එයා
සාධාරණ ඇති කරන්න දෙන්න පුළුවන් කමක් නෑ. තමන් දාන නඩු පරදුනාම ඒ නිසාවෙන් එක කෙනෙක් නීතිඥයෙක් හෝ නඩුකාරයෙක් ඉලක්ක කරගෙන කටයුතු කරනවා නම් ඒකට සම්පූර්ණ අපේ බලවත් විරෝධය පළ කරනවා. අපිට එහෙම අවස්ථාවක් දෙන්න මේ පාර්ලිමේන්තුව අපි ගෙනල්ලා දෙන්නන්න නීතිඥයෝගේ සියලු දෙනාගේ වත්කම් වලින් ඉඳලා අපි හොයාගෙන යමු මොකද්ද වෙන්නේ කියලා.
ඒක කරන්න. මොකද්ද ඔලුවත් මන්තුමා කියන්නේ?
කතානායකතුමා මේ මෙවැනි අධිකරණය සහ මේ විවස්ථාදායකයේ ගැටලුව සම්බන්ධයෙන් අධිකරණයේ විවස්ථාදායකයේ බලය දැහැගන්නවා කියන කාරණය සම්බන්ධයෙන් ගරු කතානායකතුමනි මම මූලිකවම අදාළ මගේ අයිතිවාසිකම් අපේ පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා අපි ඉල්ලීමක් කරා. සමහර වෙලාවට මෙතනදී ගැටලුව වෙන්නේ ගරු කතානායකතුමනි තමන්ට අවශ්‍ය වුණාම තමන්ට පාඩු වුණාම මෙතන ඇවිල්ලා මැෂින් ලඟනවා. හැබැයි දිගින් දිගටම මේ කාරණේ අපි නිරීක්ෂණය කරා. ඒ නිසා තමයි මේ කාරණය ගැන ගරු සභාවේ අවධානය යොමු කරේ. දැන් අද මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ කාරණය සම්බන්ධයෙන් මුලින්ම කතා කරා. ඊට පස්සේ අප කතා කරා පාර්ලිමේන්තුවේ විවස්ථාදායක බලය මේ අය උදුරා ගන්නවා කියන කාරණය. දැන් දිගින් දිගටම මේ කාරණේ අපිට පේන්න තියෙනවා. මේ සම්බන්ධයෙන් ඇත්තටම අපි පක්ෂ විපක්ෂ ભેදයක් බලන්නේ නැතුව දැන් ජනාධිපතිතුමා ඊයේ මේ කාරණේ ලිදරව් කරාම අද සමහර ලාට විපක්ෂය තුල නැගුවේ මේ ශේෂ්ඨාධිකරණයේ විනිශ්චය කාරණයක් අපි අභියෝගෙන් ලක් කරනවා කියලා. නමුත් මේකේ ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා කතානායකතුමනි. ඒ සම්බන්ධයෙන් දැන් මෛත්‍රී සුසිල් ප්‍රේමචන්ද්‍ර මහත්තයා වුණත් අද බොහොම හිතේ අමාරුවෙන් කතා කරේ. මොකද එතුමා දීර්ඝ කාලයක් මේකත් එක්ක පැටකෑවා. ඒ නිසා අපි ඉල්ලීම කරන්නේ කරුණාකරලා මේ වෙලාවේ ඊයේ සුමන්තිරන් මහත්තයා එතුමා බොහොම පැහැදිලිව කිව්වේ මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය. ඒ නිසා මම හිතනවා අපි මේක පාර්ලිමේන්තුවක් හැටියට මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. මොකද මේ ජනතාවගේ බලය තමයි මේ උල්ලංඝනය කිරීම සිද්ධ වෙන්නේ.
මේ කාරණේ තමයි මන්ත්‍රීතුමා කරන්න යන්නේ. අපි කතා කරලා මේ කොච්චර කතා කරත් අද දවස් තුල මේක තැයි පීවරක් නේ. අපි පක්ෂ නායක රැසීමට ඉදිරිපත් කරලා එතෙන්දී පක්ෂ නායකොත් එක්ක කතා කරලා මේ තීරීම් කාර්ක සභාව පත් කිරීමේ කටයුතු අපි කරගෙන යන්න. භූමි ස්තුති.